සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේන කෝපන සමයේන ආයස්මා තිස්සෝ භගවතු පිදුච්ඡාපුන්තෝ සම්බහුලානං භික්ඛූනං ඒව මානෝචේති අපි මේයාවසෝ මදුරක ජාතෝ වියකායෝ දිසාපි මේන පක්ඛායන්ති ධම්මාපි මං පටිබන්ති තේන මිද්ධංචමේ චිත්තං පරියාදාය තිට්ඨති අනබිරතෝ ච බ්‍රහ්මචරියං චරාමි ඕතිච්ච මේ ධම්මේසු විචිකිච්ඡාති පින්වත්නි අදත් පොය දවසේ පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ තිස්ස සූත්‍රය කියන එක. මේ තිස්ස සූත්‍රේනුත් භාවනා යෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් දැනගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්මශ්‍රවණය කරලා ධර්මයට අනුව පිළිපැදලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට බීරිය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී මේ ධර්ම දේශනාව කරන්නට යෙදුණි. තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ නැන්දගේ පුතා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නෑකමත් අරගෙන බොහොම මාන්නයෙන් යුක්ත වාසය කළ කෙනෙක්. උන්වහන්සේ පිළිබඳව අතීතයේ සිදුවෙච්ච දීර්ඝ කතාවකුත් තියෙනම බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ ප්‍රයෝජන අරගෙන හොඳට සුව පහසුවේ හොඳට පඬුපුවාගත්ත හොඳ සිවුරු පොරවගෙන මහතෙරුන් වහන්සේ නමක් වගේ ප්‍රධාන ශාලාවේ මහ පුටුවටම වෙලා වැඩ ඉන්නවා. මෙහෙම ඉන්නකොට ලාබාල පොඩි හාමුදුරන් වහන්සේලා එක්ක යම් යම් ගැටුම් ඇති වුණා. නමුත් උන්වහන්සේගේ මේ මාන්නාධික කම ඇලුනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ මේ නෑකම නිසා. කොහොම හරි තින් ඔහම කාලය ගත වුණා. දැන් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ උන්වහන්සේටම මේ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති වුණා. අන්නේ ඒ අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට කළ ප්‍රකාශයක් තමයි මුලින්ම මාතෘකාවසයෙන් තබාගත්තේ. තේන කෝපන සමයේන ආයස්මා තිස්සෝ භගවතෝ පිතුච්ඡාපුත්තෝ සම්බහුලානං භික්ඛූනං ඒව මාරෝචේති. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේගේ නැන්දග පුතාවන ආයස්මත් තිස්ස තෙරණුව බොහෝ භික්ෂූන්ට මේ විදියට ප්‍රකාශයක් කළා. අපි මේ ආවසෝ මදුරක ජාතෝ විය කායෝ. මාගේ කයත් තැවැත්නි දැන් හරියට බරයි. කිසිමක් කරන්න බැරිව වාගේ කර්මන්නේ නැතුව වාගේ. හරියට බරයි මගේ මේ ශරීරයත්. දිසාපි මේ න පක්කායන්ති. මට මේ යන්නේන පාරක් සමහර විට පේන්නේ නැතුව වාගේ. දැන් අපේ විවහාරයක් තියෙනවානේ පාර පේන්නේ නැතුව වාගේ කියලා. ඒ වගේ මට දැන් මේ පාරවත් පේන්නේ නැතුව වාගේ. ධම්මාපි මන්න පටිභන්ති. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් මට වැටහෙන්නේ නැහැ. තීන මිද්දං චමේ චිත්තං පරියාදාය තිට්ඨති. තීන මිද්දය නිදිබරි ගතිය උදාසීන ගතිය ඒකත් ඇවිල්ලා හිටන් දැන් මගේ හිත මැඩගෙන තියෙනවා. අනබිරතෝච බ්‍රහ්මචරියං චරාමි. මං දැන් මහනබම් පිරුවට හොඳටම කලකිරිලා තමයි වාසය කරන්නේ. මහනකම ගැන කලකිරිලා. හෝති චමේ ධම්මේස විචිකිච්ඡාති. මේ ධර්මයේ ගැන සැකයක් මට පහළ වෙනවා. මෙතන ධර්මයේ ගැන සැකව කියනකොට උන්වහන්සේ ප්‍රතිපත්ති ධර්මයක් පුරන්නේ නැතුව වාසය කළා. මම මෙච්චරකල් මහණදම් පිරුවා පාත්‍ර සිවුරු පරිභෝග කළා දානේ වැළඳුණා. මෙන්න මේ ටිකට පමණක් මගේ මහානකම සීමා වේද. අභ්‍යන්තර ගුණයක් නැතුව. ඔන්න විදිය තමයි උන්වහන්සේට මේ සැක කුකුත් සැති වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ තිස්ස තෙරුන් වහන්සේ හොඳට අඟපත මහත කෙනෙක්. ඒ නිසා තුල්ල තිස්ස කියන නමත් හැදුණා. උන්වහන්සේ මහණ වෙලා හිටියට මේ කියන අවස්ථාව තෙක් හරියට ප්‍රතිපත්ති ධර්මයන් පිරුවේ නැහැ. බණ භාවනා කළේ නැහැ. ඔහේ නිකම් කාලය ගත කිරීම පමණයි වුණේ. අන්තිමේදී උන්වහන්සේට ම තේරෙනවා තමන්ගේ හැටි. මගේ ශරීරයක් දැන් හොඳටම බර වගේ උස්සගෙන යන්න බැරි තරම් මට දැන් පාරවත් පේන්නේ නැතුව වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයවත් මට වැටහෙන්නේ නැහැ. ඊළඟට නිදිබරගති තීන මිද්දය මගේ හිත යට කරගෙන ඉන්නවා මැඩගෙන ඉන්නම මම දැන් හොඳටම මේ මහානකම ගැන කලකිරිලා මගේ මහානකමෙන් වැඩක් වෙයිද කියලා මට දැන් විචිකිච්ඡාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ බොහෝ භික්ෂූන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කළාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන්නා. ස්වාමීනි තිස්ස හාමුදුරුව මෙන්න මේ විදිය ප්‍රකාශයක් කළා කියලා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් යව්වා තිස්සට එන්න කියන්න කියලා. මේ පණිවිඩයට අනුව තිස්ස හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ තිස්ස හාමුදුරුවන්ගෙන් ඒතික සැකෙමින් මෙහෙමයි තිස්සය මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අවිගත රාගක්ද රාගේ නැති කරපු ප්‍රේමය නැති කරපු ඒ වගේම රාග නැමැති කෙලෙස් නැමැති පිපාසය නැති නොකරපු මෙහෙම කෙනෙකුට ඒ පංච උපාදානස්කන්ධයට බාධාවක් උපද්දරයක් පැමුණුනහම ශෝක කිරීම හඬාවැළපීම් ආදී මෙව්වා එනවා. එතියෙන් සලකා බලනකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බැඳිලා ආදරයෙන් ඒක අල්ලාගෙන ඉන්නකොට ඒකට උපද්දරයක් ලෙඩක් දුකක් මොනව හරි ඇති වුණොත් ශෝක කිරීමක් දුක් වීමක් වෙනවද නැද්ද? වෙනවා ස්වාමී. යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය එහෙම අල්ලාගෙන නැතිනම් ඒ අල්ලාගෙන නැති එක්කෙනාට පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් යම් උපද්‍රව පැමිණුණත් හිතට දුකක් වෙනවද නැද්ද? නැහැ ස්වාමී. මේ විදියට ප්‍රශ්න කරලා බුදුරජාණන් වහන්සේ මේ තිස්ස හාමුදුරුවන්ට උපමාවකින් උපමාවක් අරගෙන ඒ අනුව ඉතා වටිනා ධර්ම දේශනාවක් කරනවා. ඒක මෙහෙමයි. සේයතාපි තිස්ස දේ පුරිසා. තිස්සය පුරුෂයෝ දෙන්නෙක් ඉන්නවා. ඒකෝ පුරිසෝ අමග්ග කුසලෝ, ඒකෝ පුරිසෝ මග්ග කුසලෝ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හොඳට පාර දන්නවා, එක්කෙනෙක් පාර දන්නේ කොහාට යන්න හරි පාර දන්නම එක්කෙනෙක්, එක්කෙනෙක් පාර දන්නේ නැහැ. මේ දෙන්න ඒ පිළිබඳව පසුව විස්තර වෙනවා. තමීනංසු අමග්ග කුසලෝ පුරිසෝ අමං මග්ග කුසලං පුරිසං මග්ගං පුච්චේ. අර පාර දන්නේ නැති පුරුෂයා පාර දන්නේ කෙනාගෙන් පාරහන. යම් තැනකට යන්න පාරහන. සෝ ඒවං වදෙය්‍ය. ඒ පාර දන්න පුරුෂයා මෙහෙම කියනවා. ඒහි බෝ පුරිස පින්මත් පුරුෂයෙන්න අයං මග්ගෝ මෙන්න තියෙනවා යායුතු පාර. අතදික්කල්ලා පාර පෙන්නනවා, මෙන්න මේ පාරේ තමයි ඔබට යන්න තියෙන්නේ. මග්ග කියා දෙනවා. තේන මුහුත්තං ගච්ඡ, මේ පාර දිගේ ටිකක් දුර යන්න. තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති දේධාපතං. මෙහෙම ටිකක් දුර යනකොට ඔබට හමු වේවි දෙමං සන්තිය. තත්ථ වාමං මුංචිත්තා දක්ඛිනං ගණ්ණාහි. ඒ දෙමං සන්ධියෙන් වම් පැත්තේ පැත්ත පාර පැත්ත අතහැරලා හිටං දකුණු පැත්තේ පාර ගන්න, දකුණු පැත්තට හැරෙන්න. හැරිලා තව දුරටත් යන්න. තේන මුහුත්තං ගච්ඡ. එහෙම තව ටිකක් දුර යන්න. තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති තිබ්බං වනසණ්ඩං. එහෙම යනකොට ඔබට හමු වෙයි බොහෝම ඝනසරේට ගස්වැල් වැවුන වනලැහැබක්. හැබැයි ඒ පැත්තට එහෙම යන්න එපා. ඒ වනලැහැබ තියෙන පැත්තට යන්න එපා. ඔබට තියෙන්නේ ඒ පැත්තට යන්නේ නැතුව කෙලින්ම මේ පාරේ ගමන් කරන එකයි. තේන මුහුත්තං ගච්ඡ, තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති මහන්තං නින්නං පල්ලලං. එහෙම යනකොට ඔබට දකින්නට ලැබෙනවා විශාල මඩ වගුරක්. ඒ මඩ වගුර දිහාට ඒ පැත්තට හැරෙන්නටත් එපා. ඒකත් පහු කරගෙන යන්න. තේන මුහුත්තං ගච්ඡ, තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති සොබ්බං පපාතං. මහා ප්‍රපාතයක් ඔබට දකින්නට ලැබෙනවා තව ටිකක් දුර ඒ පාරේ ගමන් කරනකොට. ඒ ප්‍රපාතයේ පැත්තට හෙළ පැත්තට හැරෙන්නේප. තේන මුහුත්තං ගච්ඡ තේන මුහුත්තං ගන්තා දක්ඛිස්සති සමං භූමි භාගං රමණීයං. එහෙම ඔබ පාර නවරද්ද යනකොට අන්තිමේදී ඔබට හමු වෙනවා රමණීය වූ භූමි භාගය. හොඳ ලස්සන රමණීය භූමි භාගයක් හමු වෙනවා. මෙන්න මේක තමයි උපමාව. උපමාඛෝ මයං කතා තිස්ස අට්ඨස්ස විඤ්ඤාපනාය. අරතේ වටහා දීම සඳහා තිස්සේ මම මේ උපමාවක් ප්‍රකාශ කළා. අයං චේවෙත් අත්තු. මෙන්න මේකයි ඒකේ අර්ථය. මේ උපමාවේ අර්ථය. අර මුලින්ම සඳහන් කළා පුරුෂය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පාර දන්නේ නැහැ, එක්කෙනෙක් පාර දන්නවා. පුරුෂෝ අමග්ග කුසලෝතිකෝ තිස්ස පුතුජ්ජනස්සේතං අධිවචන. තිස්සය මේ පාර දන්නේ නැති පුරුෂයා කියලා කියන්නේ ප්‍රතග්ජනයාට කියන නම. ප්‍රතග්ජනයා කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලට පත් නොවෙච්ච පුජ්‍යලිය. සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වුණහම නම් ඒ ආර්ය ශ්‍රාවකයෝ හොඳට මාර්ගය දන්නවා. ඒකායන මාර්ගයේ ගමන් කරනවා. එතෙක් මේ ප්‍රතග්ජනය යා යුතු නියම මාර්ගය දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්න දීලා තියෙනවා. ඒ වුණත් මේ අන්ධ ප්‍රතග්ජනයට පාර කියලා දුන්නත් ඒ ගැන තේරුම් ගන්නට බෑ. ඒ නිසා පාර දන්නේ නැති පුරුෂයා කියලා කියන්නේ ප්‍රතග්ජනයා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ප්‍රතග්ජනයා. ඊළඟට පුරිෂෝ මග්ග කුසලෝතිකෝ තිස්ස තථාගතස්සේ තං අධිවචන. අරහතෝ සම්මා සම්බුද්ධස්ස. තිස්සය මාර්ග කුසලය, එහෙම නැත්නම් පාර දන්න පුරුෂයා කියලා මේ උපමාවට කිව්වේ කාටද? තථාගතස්සේ තං අධිවචන. අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අරහත්තු සම්මයක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට තමයි මෙතෙන්දී මාර්ග කුසලය පාර දන්න පුරුෂයා කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ ඇතැම් තැම්වල තමන් වහන්සේ විවිධාකාරයෙන් හඳුරනවා. මෙතන මාර්ග කුසලයේ මාර්ගය පිළිබඳව දස්සේ කැටියට දේශනා කළා. මේ පාර කියනකොට දැන් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ නිවනට යන පාර ගැන තමයි මේ කතාව තියෙන්නේ. නිවන් මඟ පිළිබඳවයි. නිවනට යන පාර. බුදුරජාණන් වහන්සේ අන්නේ මාර්ගය කියලා දෙනවා. නිවනට යන පාර කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේලා පාර කියා දෙනවා මිසක් උන්වහන්සේලාට පුළුවන් කමක් නැහැ ඒ සත්වයන් පාරේ ඇදගෙන යන්න තල්ලු කරගෙන යන්න පාර කියා දෙනවා මග්ගක්ඛායි තථාගතෝ තථාගතයන් වහන්සේලා පාර කියා දෙන එක තමයි කරන්නේ දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනම ඈසමන භවත් ජෞතමේනි ඔබ වහන්සේ ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා ඒ ධර්මයේ අහන හැම දෙනෙක්ම ඒ ධර්මයේ අවබෝධ කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනම ඇතමෙක් අවබෝධ කරනම ඇතමෙක් අවබෝධ කරන්නේ නැහැ ඊළඟට මේ බ්‍රාහ්මණයගෙන් බුදුරජාණන් වහන්සේමත් නැවත ප්‍රශ්නයක් අහනවා. ඈ බ්‍රාහ්මණය. ඔබ දන්නවද මේ සවැත් නුවරට යන්න පාර? කවුරු හරි ඇවිල්ලා ඔබෙන් අහනවා කොහොමද සවැත් නුවරට යන්නේ කියලා. එතකොට ඔබ කියනවා මේ විදියට යන්න මෙහෙම යනකොට මේ මාර්ගයෙන් යනකොට ඔබට සවැත් නුවර හමු වේවි. බ්‍රාහ්මණේ පාර අහගත්තු එක්කෙනා ඔබ කියාපු හැටියට යන්න වෙනින් පැත්තකට හැරිලා යනවා. එතකොට සවැත් නුවර හමු වෙනවද? නැහැ ස්වාමී. ඒ වගේ තමයි බ්‍රාහ්මණය මම නිවන් මඟ දේශනා කරනවා. නිවනක් තියෙනම නිවන් මඟ කියා දෙන මමත් ඉන්නවා. මෙහෙම තිබෙද්දී මෙන්න මේ ආකාරයෙන් ගියහම නිවනට පැමිණෙන්න පුළුවන් කියලා මම නිවන් මඟ කියා දෙනවා. ඒ මම කියා දුන්නු මාර්ගයේ නොගොස් වෙනත් මාර්ගයකට හැරිලා යනවා. එතකොට ඔහුට නිවන හමු වෙන්නේ නැහැ. යාහං බ්‍රාහ්මණ කරෝමි කිම් බ්‍රාහ්මණය මම මඟ පෙන්න දුන්නහම ශ්‍රාවකය කියා දුන්න මගේ යන්නේ නැතිනම් මම මොනව කරන්නද මම කරන්නේ මඟ කියා දෙන එකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා පුරිෂෝ මග්ග කුසලෝතිකෝ තිස්ස තථාගතස්සේතං අධිවචනං තිස්සය මේ උපමාවෙහි පාරදන්න මාර්ග කුසල වූ පුරුෂයා කියලා කිව්වේ තථාගතයන් වහන්සේට කියන නමක් තමයි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ තමයි නිවම මාර්ගය දන්න පාර දන්න පුරුෂයා කියලා කියන්නේ. වේදා පතෝතික තිස්ස විචිකිච්ඡායේතං අදිවචන. ඊළඟට මෙහෙම මේ මාර්ගයේ යනකොට දෙමං සන්ධියක් හමු වෙනවා කියලා කිව්වා. මේ දෙමං සන්ධිය කියලා කියන්නේ විචිකිච්ඡායේතං අදිවචන. විචිකිච්ඡාවට කියන නම. විචිකිච්ඡාව. සැකය එහෙම නැත්නම් දෙගිඩියා. බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සැක කරනවා. ධර්මයේ පිළිබඳව සැක කරනවා. සංඝයා පිළිබඳව සැක කරනවා. ශික්ෂා තීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා පිළිබඳව සැක කරනවා. අතීතයේ පිළිබඳව සැක කරනවා. අනාගතයේ පිළිබඳව සැක කරනවා. මේ දෙක පිළිබඳවම සැක කරනවා. පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මයන් පිළිබඳව සැක කරනවා. මේ බුද්ධ ආදී අටතන සැකය කියන්නේ මේක තමයි. තව තියෙනවා 16ක් අතීතේම වුණද නැද්ද? දැන් ඉන්නෙත් මම දාදී වශයෙන් අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ පිළිබඳව සැක 16ක්. ඔක්කොම එකතු වෙනකොට 24ක් තියෙනවා. මෙන්න මේ සූවිසි මහා සැකයම මෙහිදී අදහස් කරනවා විචිකිච්ඡා කියනකොට. සැකය. මේකට විරුද්ධ එක තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධර්මය බෙන්බෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන් ගතිය. විචිකිච්ඡාව දෙගිඩියාව. විචිකිච්ඡාව දෙගිඩියාව තියෙන සැකය තියෙන අයට මේ බුද්ධ ශාසනයේ ගුණ ලබන්නට බැහැ. දැන් උපමාවට පෙන්නනවා යම් කෙනෙක් ගමන් මළු එහෙම අරගෙන ගමනක් යනවා. මහ වනන්තරයක් මැද්දෙන් යනකොට දෙමං සන්ධියක් හමු වෙනවා. මේ දෙමං සන්ධියට වෙලා අර පාරෙන් යන්නද මේ පාරෙන් යන්නද කියලා හිතන් මෙයා කල්පනා කරනවා. ඒකද යන පාර මේකද? මේම නිගමනයකට බහින්න බැරුව තීරණයකට බරින්න බැරුව ඉන්නකොට එතන ඉන්නවා චොරු. චොරු ඇවිල්ලා හිතන් ඒ පුරුෂයාගේ අතේ මිටේ තියෙන දේ කඩා බිඳගෙන යනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ගුණධම්මන මුදවිය ඉදිරියට යනකොට යම් තැනකදී මේ සැකේ ඇති වුණාන බුදුහාඳුරෝ ගැන හෝ ධර්මයේ සංග්‍රහය ගැන හෝ භාවනාවක් නම් තමන් කරන භාවනාව ගැන හෝ එහෙම ඇති වුණාන. එයාගේ තිබිච්ච ගුණ ටික නැති වෙලා යනවා මේ සැකය නිසා, දෙගිඩියාම නිසා. භාවනාවක් කරන්න බෑ, නිගමනයකට බැහැගන්න, තීරණයකට බැහැගන්න බෑ. හොඳ පැත්ත මේකද කියලා මේ හොඳ පැත්ත නරක පැත්ත තෝරා ගන්න පුළුවන් කමක් නැහැ පුජ්‍යලයාට. එනිසා මේ බුද්ධ ශාසනයේ පිරිහීමට කාරණයක් තමයි මේ විචිකිච්ඡාව කියන එක දෙගිඩියාව. පුනරුවන් ගැනත් ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයන් ගැනත් දෙගිඩියාව සැක කරනවා. මේ ප්‍රතිපත්ති ධර්මයන් පිරීමෙන් මට වැඩක් වෙයිද නොවේද? මේ මාර්ගයේ ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙයිද බැරිද? මේ විදියට දෙගිඩියාව සැක යති කරගන්න. එතකොට එතනින් එහාට තනත්තාට ගුණ වඩන්නට බැරි යනවා. ඒ නිසා මේ විචිකිච්ඡාව කියන එක ඉතාමත්ම අහිතකර එකක්. ගුණදහම් වැඩීමට ලොකුම බාධාවක්. සීල භාවනාදී කටයුතු වලට ලොකුම බාධාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දෙමං සන්ධිය කියලා කියන්නේ තිස්සය විචිකිච්ඡාවට කියන නමක්. වාමෝ මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේතං මිච්ඡා මග්ගස්ස අදිවචනං සෙය්‍යතේදං මිච්ඡාදිත්ති. දැන් මෙතන වම් පැත්තට හැරිලා යන්න තියෙනම දකුණු පැත්තට හැරිලා යන්න තියෙන. වම් පැත්ත ගැනයි බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ. වාමෝ මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේ තං මිච්ඡා මග්ගස්ස අදිවචන සේයති දං මිච්ඡා දිට්ටි මිච්ඡා සංකප්ප. මේ විදියට ඒ වමට හැරල යන පාරය කියලා කිව්වේ මිත්‍යා මාර්ගයට නමක්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැරදි පැත්ත තියෙනවා. සම්මියක් දෘෂ්ටියාදී ඒ පැත්ත හොඳ පැත්ත. මිත්‍යා දෘෂ්ටියාදී අනිත් පැත්ත නරක පැත්ත. ඒ වමට හැරල යන පාර කියලා කිව්වේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කියන මේ වැරදි පැත්ත. වම් පැත්තේ මාර්ගය කියලා කිව්වේ ඒකයි. දක්ඛින මග්ගෝතිකෝ තිස්ස අට්ඨංගිකස්සේතං මග්ගස්ස අදිවචන. මේ දක්ඛින මාර්ගය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක් තමයි. සම්‍යක් දෘෂ්ටි ආදී මේ අංග 8. එතකොට දැන් මෙතන තියෙනවා මිත්‍යා මාර්ගය, වැරදි මාර්ගය තියෙනවා, හරි මාර්ගය තියෙනවා. වැරදි මඟයි හරි මඟයි. වමට හැරිලා යන පාර කියලා කිව්වේ වැරදි මාර්ගය. දකුණට හැරිලා යන පාර කියලා කිව්වේ හරි මාර්ගය. උපමාමට වමට යන පාර කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැරදි පැත්ත මිත්‍යා දෘෂ්ටි ආදී. දකුණු පැත්තට හැරිලා තියෙන පාර කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්‍යක් දෘෂ්ටි ආදී හොඳ පැත්ත. වැරදි මාර්ගයයි හරි මාර්ගයයි. මේ මාර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි අර බෙදාපත් හෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙමං සන්ති. මේ දෙක තෝරා ගන්නට පුළුවන්. වම් පැත්තට හැරිලා යන මාර්ගය වැරදි පැත්ත, වැරදි මාර්ගය දකුණු පැත්තට හැරිලා යන එක හොඳ මාර්ගය. වැරදි මාර්ගයයි හොඳ මාර්ගයයි ලේසියෙන් තෝරා ගන්නට පුළුවන්. ඉතින් මේ පාර කියා දුන්නු හැටියට ඔබ මෙහෙම ඉදිරියට ටිකක් දුර යන්න. එහෙම යනකොට ඔබට හමු වේවි දෙමං සන්ධියක්. ඒ දෙමං සන්ධියෙන් වාමං මුංචිත්ත දක්ඛිනං ගන්නායි. වම් පැත්ත අත්තර දාලා දකුණු පැත්තට හැරෙන්න. මේ පාර කියා දුන්නු හැටි. මෙහෙම වම් පැත්තට හැරෙන්නේ නැතුව දකුණු පැත්තට හැරිලා යන්න කියලා දුන්නහම යම් කෙනෙක් ඒ කියා දුන්නු හැටියේ කරන්නේ නැතුව වම් පැත්තට හැරිලා ගියොත් මේ උපමාමෙහි සඳහන් වෙන රමණීය භූමි භාගයට යන්න ලැබෙන්නේ. එයා වෙන පාරක යන්නේ වල්මත් වෙනවා එහි ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කොයිතරම් මඟ කියලා දුන්නත් මේ ප්‍රතග්ඥය සියාදෙන මාර්ගේ නෙමේ යන්නේ වැරදි මාර්ගේ. යාදෙන මාර්ගේ පිළිපදින්නේ වැරදි පැත්තට හැරෙනවා. එහෙම වැරදි පැත්තට හැරුණාම කොහමටවත් අර පුජ්‍යලයාට රමණීය භූමි භාගය දකින්ට නොලැබෙනා වගේ නිමන දකින්නට ලැබෙන්නේ. මිත්‍යා දෘෂ්ටි ආදී මේ ටික බලනකොටේ වැරදි පැත්ත. දැන් මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා නිවන් දකින්නට බෑ. මිත්‍යා සංකල්පනාවේ ඉඳලා නිවන් දකින්නට බෑ. අනික් ඒවත් ඔහොම තමයි. ඒ වැරදි පැත්ත ගිහිල්ලා වැරදි පැත්ත පුරුදු කළා වැරදි පැත්තට හුරු වෙලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. කොහොමවත් නිවන් දකින්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කලින්ම වදාරනවා මෙහෙම යනකොට දෙමං සන්ධියක් හමු වේවි. ඒ දෙමං සන්ධියෙන් වම් පැත්තට එහෙම හැරෙන්න එපා. වාමං මුංචිත්තා දක්ඛිනං ගන්නා. වම් පැත්ත අතහැර දමලා හිටන් දකුණු පැත්තට හැරෙන්න. එහෙම දකුණු පැත්තට හැරිලා යනකොට තමයි මේ රමණීය භූමි භාගය කියන ඒ නිසි තැනට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං මග්ගෝ කියලා මේ විදියට නොයෙක් තැන මාර්ගයේ දේශනා කළා කියනවා. එහෙම මාර්ගයේ දේශනා කරලා තිබුණත් අර පාර අහගත්ත පුජ්‍යලයා දකුණු පැත්තට හැරිලා යන්න කිව්වහම වමට හැරිලා යනවා නම් ඒ නියම තැනට යන්න ලැබෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ නිසි මඟ දේශනා කරලා තියෙනම ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නියම මාර්ගයේ යන්නේ නැතිනම් ඒ බලාපොරොත්තු වන තැනට එහෙම නැත්නම් නිවනට යන්න ලැබෙන්නේ නැහැ. රමණීය භූමි භාගයේ කියන තැනට අර පාරේ යන්න නොලැබෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන මේ මාර්ගයේ හරියට නොගියොත් එහෙම නියම තැනට යන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතෙන්දි වදාළ මේ දෙමං සන්ධියක් හමු වෙනම ඒ දෙමං සන්ධියෙන් වම් පැත්තට හැරෙන්න එපා. වම් පැත්තේ පාර අත්තර දමලා හිටන් දකුණු පැත්තට හැරිලා ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අර උපමාවේ හැටියට වදාළේ ඒකයි. දකුණු පැත්තේ පාර යන වම් පැත්තේ පාර ගියොත් එහෙම කවදාවත් අර රමණීය භූමි භාගයට යන්න ලැබෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ නොගියොත් නිවනට යන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනමා මහන්තං නින්නං පල්ලලන්තිකෝ තිස්ස කාමානමේතං අදිවචනං. අර උපමාවදී ප්‍රකාශ කළා යනකොට මහා මඩ වගුරක් හම්බ වෙනවා කියලා. මහා මඩ වගුරක්. මේ මහා මඩ වගුර කියන්නේ තිස්ස කාමානමේතං අධිවචනං. මේ පංච කාමයන්ට කියන නම. పంచకామయంట කියන නමක් තමයි මහා මඩවගුර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බොහෝ තංගල පංකෝචකාම ආදි වශයෙන් මේ පංචකාමයන් මහා මඩ වගුරකට උපමා කරලා දේශනා කළා කියනවා. ඒකේ එක කාරණයක් තමයි ඒ මඩ වගුර වතුර විතරක් නෙමේ තියෙන්නේ. දියේ හැදෙන නොයෙක් වැල් වර්ග වගේ දේවල් වලින් පිරීලා තියෙනවා. කවුරු හරි මේ මඩ වගුර යන්න ගියොත් එහෙම අර වැල්ලාදී දේවල් වල පට ලැබිලා වෙන්නේ මොකද? යාට යන්නත් බෑ එන්නත් බෑ. පට ලැබිලා එහෙමම මරණයටපත් වෙනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ගුණධම් වඩන භික්ෂු භික්ෂුණී ආදී කොට ඇති අය ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන ගිහිල්ලා මඩවගුරට අහුවෙලා ගුණ නැමැති ජීවිතය විනාශයටපත් වෙනවා. අපේ බණපොත්වලත් ඒවා දකින්න අහන්න ලැබෙනවා ඕන තරම්. අදත් ඒවා අහන්න දකින්න ලැබෙනවා. සමහර විට හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන ගිහිල්ලා මේ පංචකාමයේ නැමැති මඩවගුරට අහුවෙලා ආයෙම ගොඩ යාමක් වෙන්නේ නැහැ. ඒකෙම විනාශ වෙලා යනවා. ඔය එක කාරණයක් තමයි මඩ වගුරකට උපමා කර. තව කාරණයක් තමයි වෙනත් ආකාරයකින් මේ ගැන හිතලා බලනකොට මේ උපමාව තියෙන මඩ වගුර ඉතා ගැඹුරු එකක්. දියාරු මඩ තියෙන ගැඹුරු එකක්. ඒ ගැඹුරු වුණාට ඒ දිය මතු පිට රොඩුකුණු ආදිය නිසා තනකොළ වැවිලා තියෙනවා. තනකොළ වැවිලා පුංචි පුංචි මල් පිපිලා ඈත ඉඳන් බලනකොට හරි ලස්සන තනපිට්ටනියක් වගේ තමයි මේක පේන්නේ. බොහොම හොඳ තනපිට්ටනිය. ඒක දැක්කම ආසයි සිත ඇලෙනවා බැඳෙනවා. හොඳ ලස්සන තනපිට්ටනිය. ඒක එහෙම තිබුණට බැරි වෙලාවත් මේ ලස්සන නිසා මේ පැත්තට ගියානම් එහෙම බැස්සනම් එහෙම ලස්සන බලන්න ඒ තනකොළ කඩාගෙන යනවා යට ගිලෙනවා. ආයි කවදාවත් ඔළුව උස්සන්න ලැබෙන්නේ ගොඩ එන්න හම්බ වෙන්නේ මරණයටපත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනයාත් ඇස කන නාසය දිව ශරීරයේ හිත කියන මේ දොරටු හයට මුණ ගැහෙන රූප සද්දාදී අරමුණු බොහොම රමණීය දේවල් හැටියට හිතන. ඉතාමත්ම රමණීය ප්‍රියජනක දේවල් හැටියට තමයි කල්පනා. අයෝනිසෝ මානසිකාරයෙන් ඒව ඉතාමත්ම ප්‍රියමනාප ප්‍රියජනක දේවල් හැටියට හිතන. එහෙම හිතලා හිතන් මේ රූපාදී ආරම්මණයන් එහෙමනම් රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටම්බකාමය කියන මේ පංචකාමයන් ඇලීලා විනාශයටපත් වෙනවා. තමන් ළඟ තිබිච්ච ගුණ නැමැති ශරීරය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙනවා. අර මහ මඩ වගුර හොඳ ලස්සන තන පිට්ටනියක් කියලා බොහොම ආසාවෙන් ඒකට ගියහම තනකොළ කඩාගෙන ගිහිල්ලා ඒ මඩ වගුර ගිලලා හිටන් විනාශයටපත් වෙනවා. ඒ වගේ මේ පංචකාමයේ ඊතාත්ම රමණීය සුවදායක දෙයක් හැටියට සිතින් අල්ලාගෙන ඒවට ආදරය කරලා ගියයින් පස්සේ එතනත්තා අන්තිමේදී විනාශයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය කියන එක මහා මඩ වගුරක් හැටියට දේශනා කළා. දැන් සමහර භික්ෂූන් වහන්සේලා පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගෙන ඉඳලා සමහර තාපසයෝ ධ්‍යාන සමාපatti උපදවාගෙන ඉඳලා මේ පංචකාමයේ නැමැති මඩවගුර වැටිලා හිටන් ඒ ආගේ ගුණ සේරම විනාශයටපත් වෙලා යනවා. ඒ පිළිබඳව කතා ප්‍රවෘත්ති හරියට තියෙනවා අපේ බණ පොතේ. අහසින් ගමන් කරන තරම් ඉර්ධි බලය ඇති උදවිය මේ පංචකාමේ නැමැති මඩවගුරේ එරිලා ඒවට ගැති වෙලා ධ්‍යාන සමාපatti ඍද්ධි ප්‍රාතිහාරින් ඔක්කොගෙම්ම පිරිහිලා විනාශයට පත් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය මහා මඩවගුරකට උපමා කළා. අර පාරකේනට කියා දුන්න මෙහෙම ටිකක් ඉදිරියට යන්න. එහෙම යනකොට දෙමං සන්ධියක් හමු වේවි. ඒකෙන් වම් පැත්තට හැරෙන්න එපා, දකුණු පැත්තට හැරිලා යන්න. එහෙම දකුණු පැත්තට හැරිලා යනකොට අපට හම්බ වෙනවා මහත් මඩවගුරක්. මඩවගුර කියන්නේ පංචකාමයන්ට කියන නම. ඊළඟට වනලෑමකුත් හම්බ වෙනවා කියලා දේශනා කළා. තිබ්බෝ වනසණ්ඩෝතිකෝ තිස්ස අවිජ්ජායේ තං අධිවචන. මහා වනලැහැබ කියන්නේ තිස්ස, මේ අවිද්‍යාවට කියන නමක්. මහ වනන්තරයක්. දැන් සමහර වනන්තර තියෙන මහ විශාල ගස් තියෙනවා බිම එලි පහලි වෙලා. ඕනතනක යන්න එන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි. තිබ්බෝ වන සණ්ඩෝ කියන්නේ ඝන සැරේට ගස් ඇවිච්ච මහ වනාන්තරයක්. මේ වනාන්තරය අවිද්‍යාවට උපමා කළේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාවට. දැන් අපේ රටේ තියෙනවා මෙහෙනම් නෑ ඔය උතුරු පළාතේ මේ උෂ්ණ කලාපේ තියෙනවා විශාල වනාන්තර. එක පැත්තකින් ගියාම සැතපුම් ගණනාවක් යන්න පුළුවන්. මේ වනාන්තරයකට ඇතුළු වුණයින් පස්සේ ඒකේ මැදට ගියාම කොයි පැත්තටද යා යුතු කියලා කොහොමටවත් සොයාගන්න බෑ. කොහේ බලුවත් එක විදියයි. වල්මත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව මහ වනලැහැබකට උපමා කළා. වල්මත් වෙනවා. කොහාටද යන්නේ කියලා පාර හොයාගන්නට බැරුව යනවා. ප්‍රමහ ඝන සැරේට ගස් ඇදෙච්ච වනාන්තරයක් මැද්දට වුණා. ඒ වගේ අවිද්‍යාවට පත් වුණාම අවිද්‍යා නැමැති මේ අන්ධකාරයට වැසුණාම කොහෙට යන්නද කියලා පාරක් හොයාගන්න බෑ. අවිද්‍යාවට අසු වුණාම යා යුතු පාර හොයාගන්න. පාර දැනෙන්නේ වැටෙන්නේ නැහැ. අවිද්‍යාව බොහෝ තැන්වල විස්තර කරලා තියෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම කියලා. ඒ ගැන ඉතින් දීර්ඝ විස්තරයක් කරන්නට අවස්ථාව නෙවෙයි. වැරදි හැටියට දැනීමත් හරි හැටි නොදැනීමත් දෙකම අවිද්‍යාවට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ මහා වනලැබේ වල්මත් වූ කෙනෙකුට පාරක්ටක් හොයාගන්න බැරුවා වගේ මේ සත්‍යය වල්මත් වෙනවා. නිවන් මඟ සොයා ගන්නට බැරුව වල්මත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ නිවන් මඟ හොයාගෙන දේශනා කළේ. ඒ දේශනා කළත් ඒ කියා දුන්න මාර්ගයේ යන්නේ නැතුව ඒ අය වල්මත් වෙනවා. ඒ නිසා ඝනසරේට හැදිච්චේ වනලහැබ කියලා වදාලේ අවිද්‍යාවට නමක් කියලා. අවිද්‍යාව. දැන් ඒ දෙමං සන්ධියෙන් වමට හැරිලා ගියත් විපතයි වෙන්නේ. ඊළඟට මහා වනලහැබක් හමු වෙනවා. ඒ පැත්තට ගියත් විපතයි වෙනවා. ඒ වගේම මහා මඩවගුරක් හමු වෙනම ඒ මඩවගුර පැත්තට ගියත් ඒකම තමයි වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බෝ පපාතෝති කෝ තිස්ස කෝ ධූපායස්සේතං අධිවචන. යනකොට මහා ප්‍රපාතයක් හමු වෙනවා කියලා කිව්වා. ඒ පැත්තටත් හැරෙන්න එපා කියලා තමයි කියලා දුන්නේ. මහා ප්‍රපාතයක්. ඒ මහා ප්‍රපාතයට වැටුනොත් එහෙම සුණු විසුණු වෙලා යනවා. මහා ගැඹුරු හෙලක් ඒක. කෝධෝපායස්සේතං අධිවචන. ක්‍රෝධය උපායාසය කියන එකට නමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අර හෙලකට ප්‍රපාතයකට වැටුනොත් ඒ පුජ්‍යලයා විනාශයටපත් වෙනවා. ඒ වගේ ක්‍රෝධ උපායාස කියන මේ හෙලට වැටුනහම විනාශයටපත් වෙනවා. ඒ ක්‍රෝධ උපායාස කියන්නේ දේශයේ වැඩි දියුණු වෙච්ච අවස්ථා. ව්‍යාපාදේ කියන මුල් අවස්ථාව. ඒව දියුණුවටපත් වුණාම තමයි ක්‍රෝධය වෙන්නේ. උපායාස කියනකොට තවත් එක බරපතල. ඒ තදින් බැඳිච්ච ද්වේෂය තමයි ක්‍රෝධ බවටපත් වෙන්නේ. ශීලාදී ගුණධම් පුරණ කෙනෙක් ක්‍රෝධයට පත් වුණා නම් එයා ළඟ තිබිච්ච ගුණධම් ටික විනාශයට පත් වෙනවා. අර හෙළතකට මහා ප්‍රපාතයකට යම් කෙනෙක් වැටුනොත් එහෙම එයා විනාශයට පත් වෙනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ශීලාදී ගුණධම් පුරණ කවුරු වුණත් ක්‍රෝධය උපායාසය කියන මේ දේශේ උච්ච අවස්ථාවලට පැමිණුණහම යාළඟ මොනවත් ගුණධර්මයක් එහෙම ඉතිරි වෙන්නේ නැහැ. ඔක්කොම විනාශයට පත් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සම භූමි භාගෝ රමණීයෝති කෝ තිස්ස නිබ්බානස්සේතං අධිවචන. මේ උපමාවේ හැටියට තිස්සය රමණීය සම වූ භූමි භාගයේ කියලා කිව්වේ නිවනට කියන නම. ඔය උපමාම තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙනවා මේ විදියටම නෙමෙයි වෙනත් වෙනත් ආකාරවලට. තවත් කීප තැනකම මට මතකයි මේ රමණීය භූමි භාගයේ හැටියට උපමා කළා නිර්වාණ. සමෝ භූමිභාගෝ රමණීයෝති කෝ තිස්ස නිබ්බානස්සේතං අධිවචන. රමණීයෝ මේ භූමිභාගය කියන්නේ සම වූ භූමිභාගය කියන්නේ නිවනට කියන නම. දැන් මේ උපමාවේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාරනම දැන් අර පාර දන්න පුරුෂයයි නොදන්න පුරුෂයයි. නොදන්නේ එක්කෙනා දන්නේ එක්කෙනාගෙන් පහර අහනවා. නොදන්නේ එක්කෙනා කිව්වේ ප්‍රතග්ජන. පාර දන්න පුරුෂයා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඉතින් අර පාර දන්න පුරුෂයාගෙන් ඇහුවහම පාර කියා දෙනවා. පින්නත මෙන්න මේකයි පාර. මේ පාර දිගේ යන්න. මෙහෙම යනකට අපට හම්බ වෙයි මේ මහා වන ලැහැබක්. නෑ ඊට ඉස්සෙල්ලා දෙමං සන්ධියක් හමු වෙනවා. ඒ දෙමං සන්ධියක් හමු වුණාම ඒකෙන් වම් පැත්තට හැරෙන්නේ නැතුව දකුණු පැත්තට හැරිලා යන්න. එහෙම තව ටිකක් දුර යනකොට ඔබට හම්බ වෙනවා මහ ඝන සැරේට ඇවිච්ච වන ලැහැබක්. ඒ පැත්තට යන්නත් එපා. ඒ පැත්තට නොගිහින් ඔබේ මාර්ගයේ ඉදිරියට දිගට යන්න ගමන් කරන්න. එහෙම යනකොට ඔබට හමු වෙනම මහා මඩ වගුරක්. ඒ පැත්තට යන්නත් එපා. ඒ පැත්තට ගියත් ඔබ විනාශයට පත් වෙලා යනවා. ඒ පැත්තටවත් හැරෙන්නේ නැතුව යන්න. ඊළඟට ඔබට හම්බු වෙනවා මහා ප්‍රපාතයක් හෙලක්. ඒ පැත්තට යන්නත් එපා හැරෙන්නත් එපා. ඒ පැත්තට හැරුණත් ඔබ විනාශයට පත් වෙන එක තමයි වෙන්නේ. මෙන්න මේ කියා දෙන ආකාරයට මග වරද්ද ගන්නතුව ගියොත් ඔබට පුළුවන් බොහොම රමණීය හොඳ සමතලා භූමිභාගයකට යන්න. එකට බුදුරජාණන් වහන්සේ මෙහිදී උපමා කළේ අර පාර දන්නේ නැති පුජ්‍යලයා තමයි ප්‍රතග්ජනයා. පාර දන්න පුරුෂයා තමයි බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ තමයි පාර කියලා දෙන්නේ. දැන් දෙමං සන්ධියක් හම්බ වෙනවා. ඒක තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාවට වැටෙන්න එපා. වැටුණත් එහෙම යාට යන්න හම්බ වෙන්නේ නැහැ මාගේ. එහෙම තව ටිකක් දුර යනකොට හම්බ වෙනවා මේ මහා වනලහැබ. වනලහැබ කිව්වේ අවිද්‍යාව. නොදන්න කමට මෝඩ කමට ඒ පැත්තට හැරෙන්න එපා. ඒත් මේ මග යන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට හම්බ වෙනවා මේ මඩ වගුරක්. හිත පිනවන හිත ඇදී යන මඩ වගුරක් හම්බ වෙනවා. ඒ පැත්තට යන්නත් එපා. ඊළඟට හම්බ වෙන මහා හෙලක් ප්‍රපාතයක්. ඒ පැත්තටත් යන්න එපා. මෙහෙම ගියොත් තමයි ඔබට මේ සම වූ භූමි භාගයට යන්න පුළුවන්. ඒ උපමාවේ හැටියට විචිකිච්ඡාවෙන් ගැලවෙන්නට ඕන. අවිද්‍යාවෙන් ගැලවෙන්නට ඕන. පංචකාමයෙන් ගැලවෙන්නට ඕන. කෝද උපායාසයෙන් ගැලවෙන්නට ඕන. මෙන්න මේවෙන් ගැලවිලා ගියොත් තමයි අර රමණීය භූමි භාගයේ නැමැති නිවනට යන්නට පුළුවන්. ඔන්න ඕක තමයි උපමාව. අභිරම තිස්ස අහමෝ වාදේන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තිස්සය මහනකමේ සිතාලවාගෙන වාසය කරන්න මම ඔබට අවවාද කරනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ අනුව මෙන්න මේ දේශනාව අහලා තමයි කාලයක් ප්‍රතිපත්ති පුරන්නේ නැතුව හිටපු තිස්සහාමුදුරුව මේ ශාසනයේ මාර්ගඵල අවබෝධය කරගත්තේ. පින්වත්නි, දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. හැම දිනම ඉතා හොඳින් බණ ඇහුවා. වටිනා කුසල රාශියක් තමයි සිද්ධ වුනේ. මේ බණ ඇහිම පමණක් නෙමේ, ඒයින් ඵල ප්‍රයෝජන ලබන්නටත් වෑයම් කරන්නට ඕන. ඒ අනුව කටයුතු කළා. ප්‍රතිපත්ති ධර්මයන් පුරලා හැම දිනාට මේතා ඉක්මනින් අමා මහ නිවන් දකින්නට මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා.